May Sarvara Pasa. Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa. Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa. Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa. Sato Bhikkave Bhikkhu Viharaya Sampajano Amhakam Anusasani Thiti. Hondai Dharma Shrona Abhilasi Sabdhavanta Pingatuni Samma Sambuddha Sasanika උතුම් වස්සාන සමය ඇරඹිලා ඉන් අඩක්ටත් වැඩි කොටසක් ගෙවිලා අද මේ බිනරපුර පසළොස්වක් පොහෝ දවස වස් කාලය අවසාන වෙන්න තව මාසයක් පමණ කාලයක් තියෙනවා. බිනරපුර පසළොස්වක් පොහෝදී කියන්නේ පොය වැදගත්කම වශයෙන් ගත්තාම මේ ශාසනයේ භික්ෂුණී ශාසනය ආරම්භ වුණේ අද වගේ දවසක. ප්‍රජාපති ගෝතමිය තමන්ගේ පිරිවර සමගම සියලු කාම සම්පත් ගිහි සම්පත් අත්හැරලා බුදුරජාණන් වහන්සේ හමුවට බැහැදකින් ඇවිල්ලා ආයාචනා කරලා මේ භික්ෂුණී ශාසනය පිහිටවන්න කියලා ආයාචනා කරලා ආනන්ද ස්වාමීන් වහන්සේගේ කරුණාවෙන් ඒ ආයාචනාව භාග්‍යතුන් වහන්සේට මතක් කරලා බුදුරජාණන් වහන්සේ අතීත ශාසනවල ක්‍රියාපටිපාටියක් බලලා ගරු ධර්ම 8ක් සහිතව භික්ෂුණී ශාසනය අද වගේ දවසක පිහිටවන්න යෙදුණා. විශේෂයෙන් තවත් බොහෝ කරුණු තිබුණත් විශේෂ වැදගත්කමක් අද දවසේ තියෙන්නේ මේ උතුම් පොහොය දවසේ. සම්මා සම්බුද්ධ ශාසනයක් අපිට මේ විදිහට උරුම වෙන්න බෝසතාණන් වහන්සේ නමක් පුරණ පාරමී සම්භාරයේ දිහා බැලුවාම කෙනෙකුට හිතා ගන්නවත් පුළුවන් කමක් නැහැ. මේ බෝසත් චින්තාව පිළිබඳව අවුරුදු අසංකේය ගාන ලෝක සත්‍යයට හිත වැඩ සලසන් දෝනේ කියන අදහසින් ඒ බෝසත් චින්තාවට පළුදු නොවි කඩ නොකරගෙන දුර්වල නොකරගෙන අවුරුදු මහා කල්ප අසංකේය ගාන පාරමී පුරාගෙන එනවා. බුද්ධෝහං බෝධිසාමි තින්නෝහං තාරිසාමි බුද්ධෝහං බෝධිසාමි සංසාරෝගා මහබ්බය තින්නෝහං තාරිසාමි සංසාරෝගා මහබ්බය කියලා මේ විදිහට ලෝක සත්‍යයා මමද සංසාරයෙන් ඈතර වෙනවා ලෝක සත්‍යයාද සසරෙන් ඈතර කරනවා කියන බෝසත් චින්තාව පෙරදරි කරගෙන උන්වහන්සේ පුදුමාකාර වීරිය උත්සාහයක් දරනවා. ඉතින් මේ උත්සාහය වීරිය ගුණයේ පරතරයටපත් වෙනකන් මේ හැම උත්සාහයක් වීරියක් කරනවා. මේ හැම උත්සාහයක් වීරියක්ම කැපකලේ අනුන්ට හිත වැඩ සැලසීම සඳහා. ඒ නිසා පින්වතුනි ඒ වගේ මහා වීරියක් කරලා අති දීර්ඝ කාලයක් පාරමී පුරලා ලෝකෙට සම්මා සම්බුද්ධ ශාසනයක් බිහි වුණාම ඒ සම්බුද්ධ ශාසනයක මේ විදියට manussත්වය ලැබිලා සම්මා සම්බුද්ධ ශාසනයක එකට පහළ වීම අති ඉතාම දුර්ලභ කාරණාවක්. ඉතින් ඒ නිසා ඒ බුද්ධ ශාසනයක නුවණැති අය පුදුමාකාර විදිහට මේ සම්බුද්ධ ශාසනයත් එක්ක පෙළ ගැහෙනවා. තුරුණුවන්ට එක්ක සමීප වෙලා අත්වැල් බැඳගෙන සංසාර දුකින් නිදහස් වෙන්න වැරවීරිය වඩනවා. ඒ වගේ වැරවීරිය උත්සාහය අත්හැරීම කරපු මේ ශාසනයේ හිටිය එක රහතන් වහන්සේ නමක්. මේ උන්වහන්සේගේ කතාවත් මම කියලාද ධර්ම දේශනාව පටන් ගන්න ඕනේ කියලා හිතුණා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී සේල කියලා බ්‍රාහ්මණෙක් හිටියා. සේල බ්‍රාහ්මණයා මේ සේල සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ තියෙන සුත්ත නිපාතයේ මේ සූත්‍රය තියෙනවා. සේල බ්‍රාහ්මණයා කියලාගෙන ඒ කාලේ හිටපු මේ බමුණු පරපුරේ ඉතාම ප්‍රසිද්ධ ත්‍රිවේදයේ පරතරට ගියපු බමුණන් අතර කීර්තියක් ගොඩනගාගත්තු බ්‍රාහ්මණෙක්. ඉතින් මේ බ්‍රාහ්මණයාගේ මිත්‍රයෙක් හිටියා කේනිය ජටිල කියලා. ඉතින් දිනක් මේ සේල බ්‍රාහ්මණයා 300ක් අතවැසියන්ට වේදේ උගන්වනවා, වේදේ හදාරනවා ගෝලයන්ට. දවසක් මේ 300ක් අතවැසියන් සමග සේල බ්‍රාහ්මණයා උදෑසනම මේ ශරීර පහසුව ව්‍යායාමයේ සඳහා වීදි සංචාරයේ යනවා. ඒ යන්නේ අර කේනිය ජටිල කියන තමන්ගේ මිත්‍රයාගේ ඒ ගම්මානෙ මැදින් තමයි යන්නේ. ඒ අනකොට මේ කේනිය ජටිල බ්‍රාහ්මණතුම මේ කේනිය ජටිල මිත්‍රයා ගෙදර මහා උත්සවයක් වගේ හැමෝම එකතු වෙලා සෙනඟ පිරිලා මහා සංවිධානයක් කරනවා. සමහර අය දර පළනවා, සමහර අය පැන් තියනවා, සමහර අය අසුන් පනවනවා, සමහර අය දානි හදනවා. ඉතින් සමහර අය මේ එක එක මේ යහන් හදනවා. ඉතින් ඒ අතර විශාල මණ්ඩපයක් හදලා ඒ මණ්ඩපයේ සරසමින් ඉන්නවා මේ කේනිය ජටික. ඉතින් මේ සේල බ්‍රාහ්මණයා මේ අතවැසියන් 300ක් සමග එතෙන්ද ගිහිල්ලා අහනවා, මිත්‍රයා අද මේ බිම්බිසාර රජුරෝ මහා සේනාවත් සමග ඔබේ ගෙදරටවත් වඩිනවද ආහාරයට? එහෙම නැත්නම් ඔබේ ගෙදර මේ ආවාහයක් හෝ විවාහයක් හෝ තියනවද? මොනවා හරි ලොකු උත්සවයක් තියනවද කියලා අහනවා. නෑ මිත්‍රය, ඒ කිසිදු දෙයක් නෑ. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. උන්වහන් භික්ෂු සංඝයා, බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මම හෙට දානෙට නිමන්ත්‍රණය කරා. ඒ සඳහා මේ උත්සුක වෙන්නේ කියලා මතක් කරා. අනේ වෙලාවේ මේ බුද්ධ කියන වචනේ ඇහෙනකොටම නැවත ඇහුව, මොකද්ද ඔබ කියන්නේ? බුද්ධ බුදුන් ලෝකේ පහළ වෙලා කියලා මේ විදිහට තුන් පාරක් අහනවා. මේ සේල බ්‍රාහ්මණයාට මේ වේදේ එනවා, මේ බුදු කෙනෙක් කියන්නේ කවුද කියලා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පටිමන්දිත ඒ නව අරහාදී සම්මා සම්බුදු ගුණයෙන් යුක්ත බුදු කෙනෙකුගේ වටිනාකම පිළිබඳව මේ වේදයේ සඳහන් වෙනවා. ඉතින් ඒකත් එක්ක මේ වචනේ ඇහෙනකොට තමන්ගේ ඇඟේ ලොඹු දැහැගැනීමක් පවා ඇති වෙලා මිත්‍රයේ භාග්‍යතුන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා විමසුවා. ඒ වෙලාවේ කියනවා, භාග්‍යතුන් වහන්සේ අංගුත්තර ජනපදයේ තමයි එතකොට වාසය කරේ. ඈත පේන වන නිල් රොද පෙන්නලා කියනවා, මිත්‍රය අන්න අර නිල් වන රොදේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. මේ වෙලාවේ මේ අතවැසියන් 300ක් සමග ඉක්මන්ට ඉක්මන්ට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. මුණ ගැහෙන්න ගියන් පස්සේ අනිත් අතවැසියන්ට කියනවා, බුදු කෙනෙකු ගාවට අපි හිමීට සංවරව පරිස්සමෙන් එළඹෙන්න ඕනේ. සිංහයන් වගේ බුදුවරු කියලා කියන්නේ ලෙහසියෙන් කිට්ටු වෙන්න පුළුවන් අය නෙවෙයි. ඒ නිසා මම කතා කරන අතරතුරේ කෑකෝ ගහන්න, අතුරු කතා දාන්න යන්න එපා. මොනවාරි අහන්න ඕන නම් මගේ කතාව අවසාන වෙනකන් ඉඳලා අහන්න කියලා මේ විදියට නිස්සබ්ද කරගෙන භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා වන්දනා කරලා බුදු කෙනෙක්ද නැද්දෝ කියලා විමස විමස බලනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. ඉතින් ලක්ෂණ දෙකක් ඇරුණකොට අනිත් සියලු ලක්ෂණ පේන්න දැක ගන්න ලැබුණා මේ සීල බ්‍රහ්මයාට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ඉතුරු මහා පුරුෂ ලක්ෂණ දෙක වැහිලා තියෙන නිසා, දකින්න බැරි නිසා මේ කුකුස් කරමින් ඉන්න බව. භාග්‍යවතුන් වහන්සේ ඒ නොපෙනෙන මහා පුරුෂ ලක්ෂණයන්ද, එයාට දැක ගන්න බැරි පුරුෂ ලක්ෂණයන්ද 이르දියානුභාවයෙන් සීල බ්‍රහ්මයාට පෙන්නලා බොහොම සතුටටපත් වෙලා, ඉතින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණට බුදු වෙන්නාමද කියන එක අයිස්සක කරනවා. මොකද සක්විති රජ කෙනෙකුටත් මේ මහා පුරුෂ ලක්ෂණ තියෙනවා කියන කාරණාවෙන්. ඉතින් බුදුවරුණන් තමන්ගේ ගුණ වර්ණනා කරනකොට තමන්ගේ බුදු බව තෙමීම පහළ කරනවා කියලා වේදේන බව දැනගෙන බුදුරජාණන් වහන්සේ ගුණ වර්ණනා කරන ඔබ වහන්සේ මහා පුරුෂ ලක්ෂණයන්ගේ පටිමන්දිතයි යෞවනයන්ගේ පිරිලා ශාක්‍ය කුලයේ ඉපදිලා ඔබ වහන්සේ මේ මේ තුන් ලෝකයක් මේ පෘථුවිය රජකරන්න සක්විති රජකමට තමයි ඔබ වහන්සේ සුදුසු. ඉතින් ඒ නිසා ඔබ මේ සක්විති රජකම ලබා ගන්න ඇත්තේ ඇයි කියලා අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සීලමම අනුත්තර වූ ධර්ම රාජ වෙන මේ පෘථුවියට විතරක් නෙවෙයි තුන් ලෝකෙටම ධර්ම රාජ වෙන කියලා මා කෙරෙහි සැක නොකරන්න කියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ සීල බ්‍රාහ්මණයට ධර්ම දේශනා කරා. සීල බ්‍රාහ්මණයාගේ ධර්ම දේශනා කරලා කුසලයේ වටිනාකම අකුසලයේ තියෙන ආදීනව කාමයන්ගේ ආදීනව පෙන්නලා නෛෂ්ක්‍රම්‍යයන්ගේ ආනිසංස පෙන්නලා සාමුක්ඛංසික චතුරාර්ය සත්‍ය ගැටිද දේශනා කරන් පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා ඇදිලි බැඳලා මෙහෙම ප්‍රකාශයක් කරනවා. අනිත් බමුණන්ට කියනවා කැමති කෙනෙක් ඉන්නව නම් මා අනුගමනය කරත්වා, අකමැති කෙනෙක් ඉන්නව නම් ආපහු යත්වා. මම මෙතනම මේ භාග්‍යතුන්ගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබනවා. ස්වාමීන් අනුකම්පාවෙන් මම මේ පැවිදි උපසම්පදාව කරන සේක්වා කියලා ආරාධනා කර සිටියා. ඉතින් අනිත් අතවැසි 300ක් ඒ වෙලාවෙම ඉතින් මේ බ්‍රාහ්මණය යම් තීරණයක් ගත්තා නම් ඒක ලාමක තීරණයක් නෙවෙයි කියලා යාතවැසි 300ක් ඒ ආයාචනාව කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සීල බ්‍රාහ්මණය ඇතුළු පිරිසගේ හේතු සම්පත්තිය බලලා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව දුන්නා. ඒ මොහොතේම සීල බ්‍රාහ්මණියා ඇතුළු 300ක් බ්‍රාහ්මණවරු සිවුරු පාත්‍ර දරාගෙන පැවිදි උපසම්පදාව ලැබපු මහතෙරවරු මෙන් පෙනී සිටියා. ඉතින් ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේට පෙර දිනේ තමයි අර කේනිය ජටිල ආරාධනා කරේ. ඉතින් පහුවදා උදේට පින්නපාතේ වඩිනකොට කේනිය ජටිල දකිනවා තමන්ගේ මිත්‍රය ඇතුළු අතවැසියන් 300ක් බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ සිවුරු දරාගෙන පාත්‍ර දරාගෙන වඩිනවා. මහා පුදුමාකාර ආශ්චර්යමත් සිද්ධි. බලන්නේ නුවණැති අයට ශාසනයේ වටිනාකම ප්‍රඥාවට වැටහෙtti ඇති. අත්හැරීම නෛෂ්ක්‍රම්‍ය දිහා ටිකක් හොඳට හිතලා බලන්න. මේ සීල බ්‍රාහ්මණය අතවැසියන් එක්ක මේ ව්‍යායාමයට ජංගහ විහරණය සඳහා මේ උදේ හිමිදිරි ගිය ගමන. හැබැයි ආපහු ගෙදර ගියේ. මේ අත්හැරීම මොනතරම් ශේෂ්ඨයි කියලා හොඳට කල්පනා කරලා බලන්න. ඒ වගේ පින්තුනි ඒ අතීතයේ හිටපු බොහෝ අය උබඳු අත්හැරීම පුදුමාකාර විදියට කරලා තියෙනවා. පුක්කුසාදී රජුරෝ, කප්පීන රජුරෝ, ඒ වගේම කසී භාරද්වාජ බමුණු ගෘහපතියෝ මේ වගේ පුදුමාකාර විදියට මේ නිස්සාර වූ කාම සම්පත් අලුයම කෙළපිඩක් හා සමානව මේ මොහොතේම අතහැරලා මේ සම්බුද්ධ ශාසනයට එකතු වෙලා සියලු දුක් කෙලවර කරගත්තා. ඉතින් ඒ නිසා පින්වතුනි මම මේ ටික මතක් කරේ අපි අපේ ජීවිතේ අපිට පුළුවන් ආකාරයට මේ ශාසනයට සමීප වෙන්න මේ නෛෂ්ක්‍රම්‍ය අපි සිද්ධ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අයත් මේ නිස්සාර වූ කාමයන්ටම බැඳිලා මේ කාමයන්ටම අහු වෙලා අය සසරටම වැටෙනවා, සසරටම ගොඩ ගැහෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ නිස්සාර වූ සසර දිහා බලනකොට අනාදිමත් කාලයක් අපි මේ වැඩකට නැති නිස්සාර වූ හිස් වූ දේවල් වලට ඇලිලා බැඳිලා රාග මේසමෝ ඇති කරගෙන අපි හැමදාම සසරම වැළුවා. තිරිසන් අපාය ප්‍රේත ලෝක නිරයම වර්ධනය කළා. ඉතින් අන්න ඒ නිසා අපිට පුළුවන් මට්ටමේ ඉතින් අපේ සීල බ්‍රාහ්මණයාගේ හිත අපිට නැති වෙන්න පුළුවන්. නමුත් අපි හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ අද අපි ජීවිතේ වැඩි කාලයක් මිදංගු කරන කාල දමන දේවල් නිර්ාර්ථක දේවල් කිසිම වැඩකට නැති හරයක් නැති తాවකාලික අතහැරලා යන දේවල් ඔස්සේ තමයි අපි මේ ජීවිතෙන් භාගයකට වැඩිය ගෙවලා දාන. ඉතින් ඒ නිසා ඒ අපි අල්ලගෙන බැඳිලා ප්‍රමාද වෙලා ඉන්න දේවල් දිහා බලනකොට කිසිම වැඩක් නැහැ කියනවා. මේ කය දිහා බැලුවත් ඒ වගේ. මේ කය අපි මේ කය පෝෂණය කරන්න පුදුමාකාර වෙහෙසක් දරනවා. ඒ වෙනුවෙන් කාලය කැප කරනවා. කිසිම වැඩකට නැති තව තිරිසන් සතෙකුගේ සතෙක් නම් කෙනෙක්ගේ ආහාරයට හරි ගන්න. මේ කය බල්ලෙක්වත් ආහාරයට ගන්න. ඒ තරම් වැඩකට නැති මේ නිස්සාර වූ කයක් අපි බැසගෙන ඒකට ප්‍රමාද වෙලා මේ සම්බුද්ධ ශාසනේ අපි අහිමි කරගන්නවා. ඉතින් අන්න ඒ නිසා අපි මේ ශාසනයට හිත තියන්න මේට වඩා මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනෙ ගන්න හැම දිනාටම ධෛර්යය පහළ වෙන්න කියලා මම මතක් කරමි. අපි මේ අද මම මාතෘකා කරපු ගාථාවට අනුව ධර්ම දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු මේ ගාථා ධර්මයක් සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුතේන ගාථා ධර්මය. සතෝ භික්ඛවේ භික්ඛු විහෙරය සම්පජාන අම්හාකම් අනුශාසනීති කියලා. මහණෙනි සිහියෙන් හා නුවණින් වාසය කරන්න කියලයි මගේ නිතර අවවාදයේ අනුශාසනාව කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මම මේ දේශනාව අදත් කරන්න අදහස් කරේ මීට පෙරත් මම මේ සිහිය පිළිබඳව දේශනාවක් කරලා තියෙනවා. ඒ වගේම හැම දේශනාවකට මේ සතිය පිළිබඳව මේ මතක් කිරීමක් කරනවා. ඒ කුමක් නිසාද පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය ලබාගත යුතු සියලුම ලාභයන් ලෞකික ලෝකෝත්තර සියලුම ලාභයන් ලබා ගන්න උපකාර වන එකම ධර්මයේ තමයි මේ සතිපට්ඨාන සිහිය පුරුදු කිරීම කියන එක. ඉතින් ඒ නිසා මේ සිහිය පුරුදු නොකරන කෙනාට වෙන හානිය අනර්ථය සිහිය පුරුදු කරොත් අපිට ලැබෙන ලාභය මොකද්ද කියන එක පිළිබඳවත් අපි ටිකක් කතා කරන්න වටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහං භික්ඛවේ ඒක ධම්මම්පි සමනුපස්සාමි උද්ගලස්ස මහතෝ අනත්තාය සංවත්තති යදිදං මුට්ඨ සතිස්ස අසම්පජානස්ස. මුට්ඨ සතිස්ස අසම්පජානස්ස භික්ඛවේ පුද්ගලස්ස මහතෝ අනත්තාය සංවත්තති. මහණෙනි යම් පුද්ගලයෙකුට මහත් වූ අනර්ථයේ පිණිස අවැඩ පිණිස හේතු වන එක ධර්මයක් මම බුදු ඇසින් දකිනවා මේ සිහි මුලා බව නුවණ හා සිහිය නැතිකම තරම් පුද්ගලයා හානියට දාන අනර්ථයට පත් කරන එකදු ධර්මයක් නැහැ කියලා දේශනා කරනවා. එනිසා පින්වතුනි අපි තුල සියලු අකුසල ධර්මයන් පහළ වෙන්නේ මෙන්න මේ සිහි මුලාව නිසා. සතිය සිහිය නැතිකම නිසා. ඒ නිසා හැම අකුසලයකටම සියලු අකුසල ධර්මයන්ම දියුණු වෙලා වර්ධනය වෙලා නිරය තිරිසන් අපාය ප්‍රේත ලෝක දක්වා අපි වරගෙන යන්නේ සිහිය නුවණ නැතිකම නිසා. ඒ විතරක් නෙවෙයි ඉපදිලා තියෙන උපන් උපන් යම් කුසලයක් තියෙනවා නම් මේ සියලු කුසලයන් නසල විනාශ කරලා දානවා කිව්වතුනි මෙන්න මේ සිහිය නැතිකම නිසා. සිහිය නුවණ නැතිකම නිසා කියන්නේ. එනිසා කිව්වතුනි අපිට මේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට පේන දේවල් තුන. එමත් නැත්නම් කිව්වොත් අපිට අද මේ පෞල් ලේඛකයක් තුළ ජීවිතයක් තුළ අපි වටා රාමු වෙලා තියෙන මේ අපේ එදිනදා රෑ දවල් දෙකේ අපිට හමුවන දේවල් පිළිබඳව යථාර්ථය නොදන්නා කොට පින්වතුනි ඒ තුළ ඇත්ත නොදන්නාකම නිසාම අපි රෑ දවල් දෙකේ ඒව තුළ රාග දේශමෝ ඇති කරගන්නවා. පළඟැටියෝ කුරුමිටියෝ කුරුමිනියෝ වගේ සත්තු පහන් ආලෝකේ යථාර්ථය නොදකින නිසා ඒ පළඟැටියෝ කුරුමිනියෝ අර පහන් දැල්ලට ආස කරලා ඒ පහන් දැල්ලට පිච්චිලා මැරිලා යනවා. ඉතින් අන්න ඒ වගේ මේ සතාට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. දැකීමෙන්ම මේ පහන් දැල්ල කියන්නේ බදාගත යුතු දෙයක්. ඒක අල්ලගෙන පරාමර්ශණය කරගෙන ලං කරගත යුතු දෙයක් නෙවෙයි කියලා ඒ පළගැටියට තේරෙන්නේ නැහැ පහන් දැල්ල පිළිබඳව. පහන් දැල්ල අවශ්‍යයි. නමුත් අපි ඒක ඈතින් තියාගෙන ඒ ආලෝකයෙන් ප්‍රයෝජනේ ගන්න ඕනේ කියන එක ඊට වඩා නුවණ තියෙන කෙනාට තේරෙනවා. නමුත් පින්වතුනි අපි අන්න ඒ වගේම තමයි මේ පංචකාමයෝ කියන ඒවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩකඩම් ආදී මේ හැම දෙයක්ම අන්න අර ගින්දර වගේ මේවා තියෙන්නේ අල්ල බදා ගන්න මම මගේ කියලා ලං කරගෙන මේ වටිනා මනුස්ස ජීවිතේ විනාශ කරලා කාලා දා ගන්න නෙවෙයි. මේවා අපේ ජීවිතය ජීවත් කරගන්න උපකාර කරගෙන හරියට තුවාලයකට බෙහෙත් ගල්වනවා වගේ ඒ ජීවත් වෙන්න උපකාර කරගෙන ඒවට තියෙන ආසාව, තණ්හාව, මමත්වය අත්හැරලා මේවට මේ වගේ යථාර්ථය දකින්න උත්සාහවත් වෙන්නයි බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරේ. ඉතින් අන්න ඒ නිසා මේ සතිය, සිහිය කියන කාරණාවෙනුයි, සම්පජානීය කියන කාරණාවෙයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ කොහොමද අපේ එදිනදා ජීවිතය තුළ මේ සතිය දිනු කරගන්නේ, සිහිය මතු කරගන්නේ. අපි මේ එදිනදා කටයුතු කරනකොට කොහොමද මේ නුවණ පවත්වන්නේ කියන එක පිළිබඳව මේ සූත්‍රයෙන් අපිට මනාව හෙළි කරලා දෙනවා. එනිසා පින්වතුනි ඒ විදිහට ඒ සතියේ පිළිබඳව ආදීනවය අපි දැනගත්තා. සිහිය කෙනෙක් දියුණු කරගත්තොත් පින්වතුනි ඒ සිහිය දියුණු වීම නිසා අපි තුළ උපදින අකුසලයන් දකින්න පුළුවන්. තමන් තුළ මේ අකුසලයක් ඉපදිලා නේද කියලා දැක ගන්න පුළුවන් වෙන්නේ සිහිය තියෙන කෙනාට. ලෝභයක්, ද්වේෂයක් ඉපදුණු බව දැන ගන්න පුළුවන් වෙන්නේ සිහිය තියෙන කෙනාට. ඒ වගේම අර සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වන්නේ මම ඔය කිස්සලා නිතර මතක් කරලා තියෙනවා. සත්තානං විසුද්ධියා, සත්වයන්ගේ පිරිසුදු බව පිණිස. ශෝක පරිද්දවානං සමතික්කමාය, ශෝක පරිදේවයන් නැති කරගන්න. දුක්ක දෝමනස්සානං අත්තගමාය, සියලු දුක් දොම්නස් හඬා වැටෙන විලාප දෙන මේ දුක් දොම්නස් සියල්ලම නැති කරගන්න. ඒ විතරක් නෙවෙයි මාර්ගඵල නිවන කියන මේ සියලු සම්පත් ලබන්න කුමක්ද හේතු වෙන්නේ? චත්තාරෝ සතිපට්ඨාන. මෙන්න මේ සතිපට්ඨානේ හතරක් වූ සිහිය පිහිටුවා ගැනීම ස්ථාන සියලු වර්ධයේ ඉෂ්ට කරලා දෙනවා කියලා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වවතාවා. ඉතින් අන්න ඒ නිසා අපි සිහිය පිහිටුවා ගන්න නිතර උත්සාහවත් පුරුදු වෙන්න ඕන. ඉතින් ඒ නිසා පින්වතුනි මේ සිහිය කියන එක ගැන අපි කතා කරන්න ඉස්සරලා ඒ පිළිබඳව ලස්සන තව කතා ප්‍රවෘත්තියක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ ගාවට පැමිණේ බාවාරි තවුසගේ ගෝලියෝ 15 දෙනෙක් සිටියා. මේ 15 දෙනා ඒ මේ වගේම ගමන පැමිණලා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා හිතින් ප්‍රශ්න ටිකක් අහනවා. ඒ ආපු වටිනා ගාතාවක් තියෙනවා මේ සිහිය පිළිබඳව. මේ බාවාරි තවුසගේ ගෝලියෙක් ඉඳලා අහනවා අජිත මානවක කියන තුමා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සවන්ති සබ්බදී සෝතා සෝතානං කිං නිවාරණ සෝතානං සංවරං බ්‍රෝහි කේන සෝතා පිතියේ කියලා. ස්වාමීනි මේ කෙලෙස් සෝතස් නිතර ගලාගෙන එන මේ සෝතස් කියලා කියන්නේ මේ කෙලෙස් වලට රාග, දේශ, මෝහ, අතීතේ, අනාගතේ අනුගේ විතර්ක නිතර ගලාගෙන එනවා. එක එක ඒවා සිහි වෙවි ඇවිල්ලා අපේ හිත නිරන්තරයෙන් කෙලසනවා. හරියට මේ සැඩ පහරක් එනවා වගේ විතර්කයන් අපි තුල ගලාගෙන එනවා. එහෙම ඇවිල්ලා මේ හිත කෙලසලා දානවා. අන්න ඒක තමයි යහනේ මේ කෙලස් සෝතස් කොතනින්ද නැති කරන්නේ මේ සංවර කරගන්නේ කොහොමද යානි සෝතානි ලෝකස්මින් සතිතේ සංනිවාරණ යන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අජිතමානවක මේ හිතේ මතුවේවි අතීතේ අනාගතේ අනුව යමින් නොඑක් ආකාරයෙන් රාග දේශ මොහ আদি සියලු කෙලෙස් විතරක නැති කරන්න පුළුවන් වෙන්නේ මොකෙන්ද සිහිය පිටුවා ගැනීම යානි සෝතානි ලෝකස්මින් සතිතේ සංනිවාරණ සෝතානං සංවරං භූමි පඤ්ඤායත්තේ පිතියි සිහියෙන් අර කෙලෙස් ටික සංවර කරගෙන ප්‍රඥාවෙන් එතන තියෙන යථාර්ථය දැක්කම නැවත ඒ කෙලෙස් නූපදින බවට පත් වෙනවා කියලා මතක් කරගන්න. ඉතින් අන්න ඒ නිසා ඉස්සරෝම අපිට මේ ලෝක ධාතුවේ තියෙන යථාර්ථය මේ සත්පුද්ගල භාවයෙන් සලකන මෙතන ඇත්ත දකින්න ඉස්සරලා ඒ ඇත්ත වැහිලා තියෙන මේ වැඩකට නැති කෙලෙස් සහිත විතර්ක සංසිඳවගන්න. අන්නේ විතර්ක සංසිඳවා ගන්න පුළුවන් වෙන්නේ කෙනෙක් මෙන්න මේ සතිය දියුණු කරගෙන ඉන්නේ. එනිසා අපි හඳුනන මේ සතියේ ලක්ෂණය තමයි අපිලාපන ලක්ෂණය, උපගන්නන ලක්ෂණය. සිහිය තියෙන කෙනාට අරමුණෙන් අරමුණ හිත පාවෙලා ඔහේ යන්න දෙන එක වලක් කරනවා. වලක්වලා තමන් කැමති අරමුණක හිත පවත්වන්න මේ සතිය උදව් කරනවා. අන්න ඒ නිසා කියන මේ සතියට අපිලාපන ලක්ෂණාට ලක්ෂණාච උපගන්නන ලක්ෂණාච කියලා. ඒ කියන්නේ අපිලාපනේ කියලා කියන පිලාපනේ කියලා කියන පාවෙනවා කියන එක. අපිලාපනේ කියලා කියන පාවෙන්න දෙන්නේ නැහැ. හිත ඔහි අරමුණ ඔස්සේ දුවන්න දෙන්නේ නැතුව හිතේ එක අරමුණක තියාගන්නවා. ඒ විතරක් නෙවෙයි මේ සිහියෙන් තමන් කැමති අරමුණටම හිත යොමු කරනවා. මෙන්න මේ විදිහට මේ සතිය අපි දියුණු කරගත්තොත් අර කෙලෙස් ඔස්සේ යන්නේ නැතුව හිත අපිට ඕන විදිහට තියාගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ සතිය අපි මතු කරගන්න ඕනේ, දියුණු කරගන්න ඕනේ. ඒකට පුහුණු වෙන්න ඕනේ. පුහුණු වෙලා ඒ සඳහා වැරවිලිය කරහම් අර පුරුදු සතිය අපිට මතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් සතිය මතු කරගන්න පුළුවන් තවත් ක්‍රම හතරක් පිළිබඳව පරිසම්බිදා මග්ගේ ඉන්ද්‍රිය කතාවල සඳහන්. අපි ඒක පස්සේ කතා කරමු. දැන් කොහොමද අපි මේ සිහිය මතු කරගන්නේ? සතිය නුවණ දියුණු කරගන්නේ කොහොමද කියන එකත් අපි කතා කරමු. මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සතෝ භික්ඛූ භික්ඛවේ විහරය. මුලින්ම කියන මහණින් සිහියෙන් යුක්තව වාසය කරන්න. ඊට පස්සේ නැවත මතක් කරනවා මොකද්ද මේ සිහිය කියලා කියන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දේශනා කරනවා ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන. මේ පින්වතුන් මේ කාරණාව හොඳට අහලා තියෙන බණපදය. ඊට පස්සේ වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සා කියලා මෙන්න මහණනි සිහිය කියලා කියන්නේ ඔන්න ඔතෙන්ට කියලා කියනවා. එතකොට කොහොමද අපි සිහිය පිටවා ගන්න කියලා කියන්නේ යම් කිසි භික්ෂුවක් මේ කයේ කය අනුව බලමින් ඉඳවි. කොහොමද කෙලෙස් තවන වැරයතුව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව මේ කය අරමුණු කරගෙන බාහිර රූප ධර්මයන් අරමුණු කරගෙන තමන් තුළ ඇති වෙන අවිජ්ජා දෝමනස්සය දැඩි ලෝභ ද්වේෂ හිතට එන්න නොදී මේවා දුරු කරගමින් වාසය කරන්න කියලා කියනවා. එතකොට මේ සිහිය කියන එක ගත්තහම මේක කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒක තමයි එකක් බෙදන්න පුළුවන් ලෞකික සිහිය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව සූත්‍රයක් තියෙනවා චත්තාරීසක සූත්‍රය කියලා. මේ චත්තාරීසක සූත්‍රයේදී දේශනා කරන්නේ මහණෙනි මිච්ඡාසතිය හැටියට යම් කිසි කෙනෙක් දැනගන්නවා නම් ඒක ඔහුගේ සම්මාදිට්ඨිය කියලා. මහණෙනි සම්මාදිට්ඨිය දෙවදෑරුම් කොට වදාරමි කියලා ඒ භාග්‍යතුන් වහන්සේ ඒක පටන් ගන්නේ. සම්මාදිට්ඨින් පහම් වික්කවේ ද්වයං වදාරමි කියලා. මහණෙනි සම්මාදිට්ඨිය දෙවදෑරුම් කොට කියන්නේ පළවෙනි සම්මාදිට්ඨිය මොකද්ද? මිච්ඡාසතිය හැටියට යමෙක් දැනගන්නවා නම් ඒකත් ඔහුගේ සම්මා දිට්ඨිය. ඊට පස්සේ යම් කිසි කෙනෙක් සම්මා සතිය මේ කම්මස්සකතා දිට්ඨියෙන් යුක්තව යම් කිසි කෙනෙක් ඒ ආකාරයෙන් දැනගන්නවා නම් එතන සම්මා දිට්ඨිය. මහණෙනි සම්මා දිට්ඨිය දෙවදෑරුම් එකක් තමයි සාසා පුන්න භාගියා උපදිවේපක්ඛා කියන ආශ්‍රව සහිත පින්පක්ෂේ වැටෙන සම්මා දිට්ඨියක් තියෙනවා. එදෙන සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා වායාම මේ අංග 8ම බුදුරජාණන් වහන්සේ මේ විදිහට දෙන්නේ. දැන් මේකෙන් මම මතු කරගන්න අධනේ සූත්‍රයේ තියෙන සම්මා සතිය පිළිබඳව. එතකොට ඒක පෙන්නනවා මේ සම්මා සතිය දෙවදෑරුම් කියන එකක් ලෞකික සම්මා සතියක් තියෙනවා. තව සම්මා සතියක් තියෙනවා අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංග. ආර්ය වූ අනාසර වූ ලෝකෝත්තර මාර්ගය යනු යන සම්මා සතියක් තියෙනවා. එතකොට මේ ලෞකික සම්මා සතිය කියන්නේ මොකක්ද? අනේ ලෞකික සම්මා සතිය තමයි යම් කිසි කෙනෙක් අර නියත මිත්‍යා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙන අත්ති දින්නම් අත්ති එක්කම් අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ ආදී වශයෙන් අත්ති අයන් ලෝකෝ අත්ති පරලෝකයක් සමහර අය හිතනවා දුන් දේ විපාක නෑ, පරලෝව නෑ, මෙලෝව නෑ, කුසල කුසලයන්ගේ විපාකේ නෑ, මෞත සැලකීමේ විපාක නෑ, යාග හෝම කිරීමේ දන් දීමේ විපාක නෑ ආදී වශයෙන් දෘෂ්ටියක් කරනවා. ඔන්න ඕකට පැමිණෙන්නේ නැතුව අපි කරන කියන කුසලා කුසලයන්ගේ හොඳ විපාක තියෙන බව දැනගෙන අපි මේ එදිනෙදා කරන මේ ලෞකික වශයෙන් එහෙම නැත්නම් සත්ව පුද්ගල භාවයේ පිහිටලා කරන දාන ආදී පින්කම් සීලාදී ගුණධර්ම තවත් අපි මේ විදිහට යම් යම් ආකාරයෙන් කරන මේ ලෞකික ආමිෂමය කුසල ධර්මයෝ කරන්නත් මේ සිහිය අවශ්‍යයි. අනේ හැම කුසල ධර්මයක්ම සිහියෙන් තොරව සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේ ලෞකික සම්මා සතිය කියලා කියන්නේ මේ සත්ව පුද්ගල භාව අදහසේ ඉඳලා ලෝකේ හොඳ නරක කුසල් අකුසල් තියෙනවා. අපි කරන හොඳ දේවල් තුළ හොඳ විපාක යහපත් විපාක තියෙනවා. නරක දේවල් වල නරක විපාක තියෙනවා කියලා දැනගෙන අපි හොඳ දේවල් කරනවා. දස අකුසලයන් වැළකීලා කුසල ධර්මියෝ කරනවා. මෙන්න මේකට කියනවා ලෞකික සම්මා සතිය කියලා. තව සම්මා සතියක් තියෙනවා ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර මාර්ගයමෝගේ සම්මා සතියක් තියෙනවා. අන්න ඒක පින්මතුනි සත්ව පුද්ගල භාවයේ ඉක්මවා ගියපු මේ ලෝකේ යථාර්ථේ ඇත්ත වෙන්නලා රාග දේශ මොහ ඇති වෙන හේතුව සහ මුලින්ම නසන දර්ශනීයකින් යුක්ත වූ සිහියක් තියෙනවා. අන්න ඒ සම්මා සතිය අපිට ලෞතුරා සම්මා සම්බුද්ධ ශාසනීයක විතරයි ලැබෙන්නේ. අර ඉස්සරලා කියපු එක ඕනේ තරම් මේ අබුද්ධෝපාද කාලවල ලැබෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි මේ සතිපට්ඨානින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ නිවනට හේතු වන නිවන් දකින්න හේතු වෙන සම්මා සතිය පිළිබඳව. ඒ නිසා අපි මේ සතිපට්ඨානෙ දියුණු කරන්න පටන් ගන්නවා. අන්න අර සතිය නැති වුණාම අපිට වෙන අනර්ථය හානිය හොඳට සිහිපත් කරගන්න. සිහිය තිබුණොත් ලෞකික ජීවිතෙත් මේ ලෝකෝත්තර මාර්ගයට පහසුවෙන් පැමිණෙන්න පුළුවන්. අපිට මෙලව අර්ථයක් පරලෝ අර්ථයක් සිද්ධ වෙනවා නේද මේ සිහිය දිනු කරගෙන ඉන්නේ. එහෙම නැති වුණොත් මේ වැඩකට නැති නිරාගතක වූ කාමයටම මේ හිත පණිනවා නේද කියලා අපි තේරුම් ගන්න. සතිය නැති නිසා පින්වතුනි මේ හිතෙන් අපිව අපිට කරපු අනර්ථේ හානිය බාහිර කිසිදු එකදු සතුරෙක් අපිට කරන්නේ නැහැ. ඒ තරම් අනර්ථයක් මේ සිහිය දියුණු නොකරගත්තු මේ හිතෙන් අපිට කරලා තියෙනවා. අපි මේ සසරේ ඇවිද්දලා තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, නිරයේ ඇවිද්දවන්න මේ වැඩකට නැති කාමයන් හොඳයි යහපත් කියලා මේ වගේ ගැලවෙන්න නොදී මේ හිත බැඳගෙන තියෙන්නේ මේ මුලාව සිහියෙන් යුක්ත වූ මේ හිත. ඉතින් ඒ නිසා පින්වතුනි අපිට අනර්ථය කරන, හානියක් කරන පරම හතුරා කවුද කියලා ඇහුවොත් අපි මේ මම මගේ කියලා ගන්න තමන්ගේම හිත. මේ තමන්ගේම මේ කෙලෙස් සහිත හිත තරම් අනර්ථයක් හානියක් තව කිසිදු කෙනෙක් කරන්නේ නැහැ. බාහිර කෙනෙකුට මේ තරම් හානියක් කරන්න බැහැ. බාහිර කෙනෙකුට ඕනනම් අපේ කඩුවකින් කපල තුවක්කුවකින් වෙඩි තියලා මේ ජීවිතේ නැති කරලා දායි. එක ජීවිතයක්. නමුත් මින්තුනි මේ මුලා සාගත හිත අනන්ත ಜಾති සංසාරය මිදෙන්න නොදී මේ කාමයන් තම ඇදලා දාලා ඇදලා දාලා නිරයට, പ്രേත ලෝකෙට, තිරිසන් අපායට මේ හැම තැනටම ඇදලා දැම්මේ පින්වතුනි. අද අපි මේ මම මගේ කියලා හිතාගෙන ඉන්න මේ හිතම. ඒ නිසා මේ හිතේ චපල බව, මේ හිතේ අනර්ථකාරී මේ වදක භාවය අපි අද තේරුම් ගත්තේ නැත්නම් පින්වතුනි මේ ජීවිතෙත් අපි වැදලා දානවා සසරට ගැලවෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වතුනි බලන්න අපි දවස ගත්තාම, මාසයක් ගත්තාම, ඒ මාසෙ කොච්චර කාලයක් පින්වතුනි අපි හිත හදාගන්න උත්සාහවත් වෙන්නේ. හැම මොහොතකම මේ හිත ඇදලා දාන්නේ කාමයන්ට. අන්න ඒ නිසා මේ හිතේ මේ වදක භාවේ, මේ හතුරා අයින් කරගන්න නම් පින්වතුනි මෙන්න මේ සතිපට්ඨාණයට පැමිණෙන්න. මේ සතිපට්ඨාණය දිනු කරා. ඒසා අපි අද පුරුදු වෙන්න ඕනේ කොහොමද මේ කෙලෙස් නසන මේ ලෝකෝත්තර මාර්ගයේ ගියපු මේ සතිපට්ඨානේ වඩා ගන්න කියන එක. අපි පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා මම මේ පින්වතුන්ට මේ අද විතරක් නෙවෙයි එදිනා ජීවිතයේ තුලම අපේ මේ සිහිය දියුණු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව උපදෙස් ටිකක් මම දෙන්නම්. ඉතින් ඒක මේ පින්වතුන් ඒක අහලා නැතර ගන්න නැතුව එදිනදා ජීවිතයේදී මේක ප්‍රායෝගික පුහුණු වෙන්න ඕනේ. මුලින් අමාරුණත් පස්සේ ඒක පුහුණුනාම හරියනවා පින්වතුන්. අපි මුලින්ම බලමු මේ අපිට සිහිය පිටවහ ගන්න තැන් හතරක් කියුවා. එකක් කය පිළිබඳව, අනිත් එක වේදනාව පිළිබඳව, අනිත් එක හිත පිළිබඳව, අනිත් එක ධර්මයන් පිළිබඳව. මේ රූපය, වේදනාව, හිත කියන මේ ධර්මතා තුන ඇරුණාම අවශේෂ සියලු ධර්මයෝ, සිහිය පිටවාගත් සියලු ධර්මයෝ මේ ධම්මානුපස්සනාවට ඇතුළත් කරලා තියෙනවා. ඒකට මේ බොජ්ජංග ධර්මයන්, නීවරණ ධර්මයන්, කෙලෙස් ධර්මයන්, ස්කන්ධ ධාතු ආයතන මේ සියල්ලම ඇතුළත් කරලා තියෙනවා. එනිසා පින්වතුනි මේ සිහිය පිටවාගෙන මූලික අධ්‍යයන පින්වතුනි අපි පටන් ගන්න ඕනේ රූපය පිරිසිඳ දැකීම. රූපය තුළ මේ කය තුළ සතිය පිටවා ගැනීමෙන් තමයි මුලින්ම අපි පටන් ගන්නේ. මේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට පේන මේ රූප ධර්මයන්ට මුලා වෙලා සංසාරයේ වැඩි ප්‍රමාණයක් අපි සසර ගියේ මෙන්න මේ කයට හා බාහිර රූපයන්ට මුලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තෙත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ අතිත්‍ය දීරා විනයන්ති චන්දන්ති කියලා. පුරුෂයාට කාමය, කැමැත්ත, ආසාව වෙන්නේ මොකද්ද? සංකප්ප රාග තමන්ම ඇති කරගන්න සංකල්පය මිසක් මේ බාහිර වස්තු නෙවෙයි කියලා කියනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. අපිට යමක් ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් යමක් දැපලා ඒකට බැඳිලා ආසාව, තණ්හාව, බැඳීම, දුක, දුම්නස් මේ සියල්ලම සැප විතරක් නෙවෙයි. මේ සියල්ලම පැමිණෙන්නේ කොහින්ද? අපිට පෙනෙන මේ බාහිර ලෝකයෙන් නෙවෙයි කියනවා. කොහින්ද එන්නේ? සංකප්ප රාගෝ පුරිසස්සකම්. තමන් කල්පනා කරන විදිහටයි සැප දුක් එන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. පුදුමාකාර දර්ශනයක්. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ. මේ අපිට ඇහැට කනට පේන මේ සියලු දේවල් චිත්‍ර මාත්‍රයක් විතරයි. රූප ධර්ම ටිකක් විතරයි. ඒ වගේම කවදාවත් රාග දේශ ගලාගෙන ආවේ නැහැ. ඇහැට ඔබට පෙනෙන රූපයක් අරගෙන බලන්න. අපි කියමුකෝ මනුස්ස රූපයක් කියලා. මේ මනුස්ස රූපේ ඔබට පේන්න තියෙන්නේ කෙස් ලොම් නියදත් හැම කියන ඔය ටික විතරයි බාහිරින් පේන්න තියෙන්නේ. ඔය කෙස් ලොම් නියදත් හැම මස් නහර ආදී ඔය දේවල් වලින් අපිට ද්වේෂයක් හෝ තරහක් හෝ ගෙනත් දුන්නත් ඕකෙන් මොන හරි මේ ඇතුළට ආවද නැහැ. එහෙන් මොනවත් ආවෙත් නැහැ. එහෙනම් ඒ රූපේ ගැටෙන මේ ඇහැ මේ චක්කු ප්‍රසාදේ ඇහින් මොනවත් ආවෙත් නැහැ. එතන තියෙන්නේ මස් නහර ඇට ආදී මේ වගේ හම් මස් නහර ආදී බුදු රූප ධර්ම ටිකක් විතරයි. මේ ඇහත් රූපයත් එක පින්වතුනි චිත්‍රයක් වමනවා. ඒ දෙකෙන් හරියට අර කැඩපතකට ඡායාවක් වටනවා වගේ. ඒ කැඩපතේ උත්සාහයකුත් නැහැ මම මේ ඡායාව ඇදලා ගන්න ඕනේ කියලා. ඡායාවේ උත්සාහයකුත් නැහැ මං කැඩපතට ගිහිල්ලා පහළ වෙන්න ඕනේ කියලා. ඒ කිසිදු උත්සාහයක් නැහැ. නමුත් මේ දෙක නිසා අපිට යමක් පේනවා. අන්න ඒ වගේ පින්වතුනි මේ ඇහත් රූපයක් කියන්නේ බුදු චිත්‍ර මාත්‍රයක් විතරයි. මේ ඇහැට පෙනෙන රූප ධර්මයන්ගේ යථාර්ථය නොදන්නා නිසා හරියට අර පළඟැටියා පහන් දැල්ලේ ඇත්ත නොදන්නාකම නිසා ඒකට පයින්නවා වගේ අපිත් මේ ඇහැට පෙනෙන රූපේ ඇත්ත නොදන්නකොටම අපි මෙහි ඇති කරගන්නවා සත්පුද්ගල අදහස්. මම මගේ කියන අදහස්. මේ ඒ ඇහැට පෙනෙන රූපයන්ට අපිම වටිනාකම් ගොඩනගා ගන්නවා. මේ කොම වටිනාකම් පින්වතුනි අපි හදාගත්තුවා, අපි පනවගත්තුවා. මේ වගේ කිසිම වටිනාකමක් නැහැ. මේ ඔක්කොම తాවකාලිකව ඇති වෙලා නැති වෙන කිසිම හරයක් නැති දේවල් පින්වතුනි. මේ ඔක්කොටම අපි මනසුනේ වටිනාකම් දීගෙන තියෙන සංකල්ප වශයෙන් අන්නේ සාබුදු ඥානන වහන්සේ දේශනා කරන්නේ පුරුෂයාට රාග දේශ මෝහ කැමති අමති අකමැතිකම් දුක් දුන්න සියල්ල එන්නේ තමන් හිතන විදිය අනුව කියලා දේශනා කරා. ඉතින් අන්න ඒ නිසා මේ සතිපට්ඨානයේ තුලදී අපි කරන්නේ රූපය පිළිබඳව හොඳට ඒකේ ඇත්ත දකින්න පුරුදු වෙනවා. අපි සිහියෙන් යුක්තව අපිට හැම වෙලාවෙම මේක රැකී ආරක්ෂා කරනකොට කරන්න බැරි වෙයි. නමුත් පින්වතුනි අපි දවසට පැයක් දෙකක් හරි හිත සමාධිමත් කරගෙන සිහිය පිහිටුවාගෙන මේ කය දිහා හොඳට බලනවා. බුදුරජාණන් වහන්සේ කය දිහා බලන ප්‍රධාන කොටස් දෙකක් පෙන්වනවා. එක්කෝ අසුබ වශයෙන් හෝ පිළිකුල් වශයෙන් නැත්නම් ධාතු වශයෙන්. මේ කය දැන් අපි අනාදිමත් කාලයක් සත්ව පුද්ගල භාවයෙන් තමයි ඇසුරු කරන්නේ. දැන් අපි සිහිය මතු කරගන්න කරන්නේ මේ කයට සිහිය යොමු කරගෙන මේ කයේ ඇත්ත බලන්න. මේ කයේ සත්පුද්ගල භාවයෙන් ගත යුතු දේවල් තියෙනවද? මේ කයේ තියෙන මුළු ශරීරෙම පරීක්ෂා කර කර බලනවා. කෙස් ලොම් නියදත් හම් මස් නහර ඇට ඇට නිතු මේ එකක් එකක් අරගෙන බලනවා. මේ එකක එකකවත් සත්පුද්ගල කොටස් තියෙනවද? මේ එකක එකකවත් ඇලෙන්න බැඳෙන්න දේවල් තියෙනවද? මේ එකකවත් මගේ කියලා ගන්න මට ඕනේ විදිහට පවත්වන්න පුළුවන් දේවල් තියෙනවද කියලා පරීක්ෂා කර කර බල බලා මේ කය අසුභ අසාර වූ දෙයක්, සත්ව පුද්ගල නොව ආහාරයෙන් හටගෙන හටගත් සැනින් විඳිලා නැති වෙලා යන දෙයක් කියලා. මහණෙනි මේ ජේතවනාරාමයේ තියෙන මේ දිරා ගියපු ගස් කොළන් වැල් අතු කොළ අතු කිසිම වැඩකට නැහැ, හරයක් නැහැ. මානෙනි මේ කයත් ඒ වගේ කිසිම වැඩකට නැහැ, හරයක් නැහැ. මේ කයෙන් අපිට හැමදාම ගෙනත් දුන්නේ අකුසලය දුක දුම්නස සෝකය කියලා මෙන්න මේ විදිහට කයේ ස්වභාවය බලන හොඳට. දැන් අමාරුවක් නැහැ මේක මම මගේ කියලා ගන්නෙ නැතුව මේකේ ඇත්ත බලන්න කියලා කිව්වේ. ඒක අපිට ධාතු වශයෙන් බලන්නත් පුළුවන්. මේ කයේ තියෙන තදගතිය ස්වභාව කොට ඇති දේවල් කෙස් ලොම් නිය දත් ආදී මේවා තමන්ට පුළුවන් විදිහට අර සත්පුද්ගල භාවයේ ඈඳෙන්න නොදී මේ කය අසුභ වශයෙන් අසාර වශයෙන් හරි ධාතු වශයෙන් හරි මෙනෙහි කරන මම කියලා මගේ කියලා දැනෙන මේ අදහස ගෙවෙන විදිහට මේක දිහා හොඳට බලන්න. ඒ අදහස එනකොට තමන් තේරුම් ගන්නවා මේ සත්පුද්ගල අදහස තමන්ගේ හිතේ ඇති වෙච්ච විපරිත සංකල්පයක් පමණයි. නමුත් මේ රූපේ නම් අසුභ අසාරෝ හටගත් සැනින් බිඳිලා යන සත්පුද්ගල නෝ අනාත්ම වූ ධර්මයක් නේද කියලා බලනවා. අන්න ඒ විදිහට පින්වතුනේ හිත එකඟ කරගෙන මේ කය කොටස් කොටස් වශයෙන් වෙන් කර කර වෙන් කර කර බලන්න බලන්න එයාට වැටහෙනවා කෙස් ලොම් නියදත් ආදී අසුභාසාරෝ කොටස් ටිකක් පවණක් තියෙනවා මේකේ සත්වේ පුද්ගලයේ නැහැ කියන එක තමන්ට මොඳට වැටහෙනවා. ඒක ඔබට දකින්න පුළුවන් දවසක් එනවා. අද ඒක පේන්නේ නැහැ. ඇයි කාලයක් තිස්සේ අපි ඒක මම මගේ කියලා ගත්තු නිසා. ඒ නිසා අන්නේ පුද්ගල භාවයේ ගෙවෙන විදියට මේ කය දිහා හොඳට බලනවා. දැන් එහෙම බලන්නේ ඇයි මේ කය අරමුණු වෙලා අපිට රාග දේශ මොහ එනවා. සත්පුද්ගල අදහස එනවා. ඒ නිසා ඇහැට පේන බාහිර රූපයන් පිළිබඳවත් ඒ විදිහට බලනවා. මේ බාහිර අපිට පේන දේවල් හැම එකක්ම తాවකාලික දේවල්. අසාර දේවල්, අසුභ දේවල් ඇති වෙලා නැති වෙලා යන මේ ජීවිතයත් එක්ක සියල්ල අත්හැරිලා යන දේවල් නේද කියලා හොඳට බාහිර දේවල් බලන්න. අන්න එහෙම සිහිය මතු කරගෙන බලන්න බලන්න පින්වතුනි මේ බාහිර හා ආධ්‍යාත්මික දේවල් කෙරේ තියෙන ඇලීම බැඳීම ටික ටික ගෙවි 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 යනවා. අන්න ඒක තමයි අපිට කවදා හරි උපකාර වෙන්නේ අපි තුන සකස් වෙන මේ කර්ම ගෙවල ගන්න. ඊට පස්සේ ඒ නිසා අපිට මේ බාහිර රූප ධර්මයන් අරමුණු වෙලා එන කෙලෙස් නැතර වෙනවා. ඊළඟට අපි මේක තමයි වේදනාවක් පිළිබඳව. සැප වේදනාවක් දුක් වේදනාවක් පිළිබඳවත් අන්න ඒ විදිහටම බලන්න. කොයි තරම් සැපක් වුණත් පින්වතුනේ ඒක සුළු මොහොතයි පවතින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ වේදනා බුම්බුළු උපමා කියලා. වේදනාව දිය බුබුලක් වගේ නිකන් හුදට මතු පිටට හොඳයි සැපයි වගේ බෙවුනට ඒක ඇති වෙලා නැති වෙලා යන එක හිස් දෙයක් ඇතුළේ හිස් දෙයක් හැටියට වේදනාව දකින්න කියලා කියනවා. මොන ආකාරයේ වේදනාවක්වත් දෝමනස්සයක් දුක කනගාටුවක් ආවත් ඒකත් తాවකාලිකයි. ඒකත් ඇති වෙලා නැති වෙලා යනවා. මේ වේදනාවේ මොකක් නිසාද මං මේ අරමුණ වරදවා ගත්ත නිසා නේද කියලා වේදනාවක් පිළිබඳව අපිට කෙලෙසයක් එනකොට ඒ කෙලෙසේ නැති කරගන්න වේදනාවේ යථාර්ථය බලන්න. එතකොට අපිට වේදනාව පිළිබඳ අපිට කෙලෙසයක් එනව නම් ඉන්නේ ඒ වේදනාව මම මගේ කියලා සත්පුද්ගල භාවයෙන් ගන්න නිසා. මම වේදනාව පුද්ගල භාවයෙන් ගන්නව නම් කොයි වේදනාවටද මම පුද්ගලයා කියන්නේ? සැප වේදනාවට කියන්නද? උපේක්ෂා වේදනාවට කියන්නද? එහෙම නැත්නම් මේ මධ්‍යස්ථ වේදනාවට කියන්නද? දෝමනස්සයට කියන්නද? සෝමනස්සයට කියන්නද? කියලා හොඳට වේදනාව දිහා බලනවා. වේදනාව කියන එක ප්‍රත්‍යයෙන් හටගෙන හටගත් සැනින් බිඳලා යන දෙයක් නේද කියලා අපි හොඳට මේ වේදනාව පිළිබඳව. ඒ වේදනාව අපේ මේ ශරීරයට ගැට ගහන්නේ නැතුව ඔළුවේ කැක්කුම අතේ කැක්කුම කම් කැක්කුම කියලා මේ විදිහට අපි මේ වේදනාව ගැට ගන්නවා මේ ශරීරයට රූපෙට. හොඳට බලන්න මේ හම්මස් නාරයට ඇට මිදුරුවට මේ වේදනාව දැනෙනවද කියලා. නෑ. මේක හරියට මේ මිදිරා ගියපු කඳක් වගේ මේ බාහිර මේ අවිඥානික වස්තුවක් වගේ මේ කය. මේ කයට සැප දුක් දැනෙන්නේ නෑ. එහෙනම් මේ කය ඇසුරු කරගෙන ස්පර්ශය නිසා හටගන්න වේදනාව හිතට දැනෙනවා. ඒ වේදනාවත් ඇති වෙලා නැති වෙනවා කියලා හොඳට මෙනෙහි කරනවා. මේ රූපෙට එක ගැට ගන්න. තව වෙලාවක අපි මේ හිතට මුලා වෙනවා. හිතට අතීතය අනාගතය යනවා කියපු විතර්ක ඔස්සේ යනවා. ඉතින් ඒ නිසා මේ සිතුවිල්ලකට අපි මුලා වෙලා තියෙන මුලා වීමක් කවදා හරි යාට තේරෙන්නේ මේ හිතේ ස්වභාවය මතු කරගත්තාම. අපි මේ වර්තමානයේ ඇහැ කන නාසය දිව ශරීරයට හම්බෙන දේවල් දකින අහන දේවල් ඒවා පින්නතුනේ දැකීමත් සමගම නැති වෙලා යනවා. අය අපිට වරක් දැකපු දෙයක් ජීවිතේ කවදාවත් දකින්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ ඇත්ත නොදන්න කොට අපි ඒ ඇහින් දකින දේ ඉන්නවා තියෙනවා කියලා අපි මනසෙන් ගන්නවා. අන්නේ මනසින් ගත්තාම අපි තුර අර කෙලෙස් ඇති වෙනවා, තණ්හාව ගොඩ නැගෙනවා. අවිද්‍යාව, තණ්හාව, තණ්හා, දික්ටි, මාන කියන මේ කෙලෙස් ගොඩ නැගෙනවා. අන්නේ එතකොට අපි නිරුද්ධ වුණත් ඒව සිහි කර කර දුක් විඳින්න, කෙලෙස් ඇති කරගන්න ඕනතරම් ඉඩ තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ සිහියෙන් කරන්නේ පින්වතුනි අපි සතියෙන් ඉන්නවා කියලා කියන්නේ හිත අතීතයට යන්න නොදී, හිත අනාගතයට යන්න නොදී වර්තමානයේ උපදින උපදින දේට සිහිය තියාගෙන. මෙන්න මේක තමයි පින්වතුනි අමාරුයි. නමුත් අමාරුවෙන් හරි පුරුදු කරන්න ඕනේ දේ. අපි අතීතයේ අනුව මුලාවෙන් ගියා කියන්නේ පින්වතුනි ඒක සසරට වැටුණා. අවිද්‍යාවෙන් වැහුණා. තණ්හාවෙන්, දික්තියෙන්, මානෙන් වැහුණා. අතීතය අනුව ගියා කියලා කියන්නේ අනාගතය අනුව ගියා කියන්නේ එහෙමයි කියන්නේ. ඇයි? අතීතේ නිරුද්ධ වෙලා දැන් ඒක නැහැ, නිරුද්ධයි. හටගත්ත දේ එතනම නැති වෙනවා. අනාගතේ ඉපදිලා නැහැ. තියෙනවා නම් තියෙන්නේ මේ දැන් අපිට පේන ඇහෙන දේ විතරයි. ඒකත් පින්වතුනි දැන් අපිට පේන දේ තව එකක් පේනකොට නිරුද්ධ වෙලා යනවා. ඉතින් ඕක තමයි ඇත්ත පින්වතුනි. ඉතින් මේක තේරෙන්නේ නැහැ. නමුත් අපි පුරුදු කර කර පුරුදු කර කර හොඳට මේ සති සමාධි දෙක පුහුණු කරනකොට කවදා හරි උඹට තේරෙයි මොනතරම් අපි මේ සිතුවිල්ල නිත්‍ය වශයෙන් අරගෙන ආත්ම වශයෙන් අරගෙන අපිව වෙහෙසට පත් කරාද කියලා. සිතෙන් අපේ සිතින්ම මවලා දෙන දේවල් අපිට නිත්‍ය දේවල්, ඇත්ත දේවල් හැටියට දෙනවා. හැබැයි අපිට තේරෙන්නේ නැහැ කවදාවත් මේ සිතුවිල්ලකින් නේද මේ මුළු ලෝකයක්ම අපිට මේ මවල දීලා තියෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් බලන්න ඔබගේ සිත යම් දවසක සිහි මුර්ජා වෙලා හෝ නිරුද්ධ වුණොත් නිින්ද ගිය වෙලාවක ලෝකයක් කියන එකක් අපි දන්නේවත් නැහැ. සිත ඉපදිච්ච වෙලාවක තමයි අපිට ලෝකේ ඉන්නවා තියෙනවා කියලා ඔක්කොම මේ අදහස් වලට එහෙනම් මේ ඔක්කොම සිතුවිල්ලකින් මවල මවල දෙන දේවල් නේද? අතීතයේ ඔබට එක එක දේවල් සිහි වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම හිතන්න නැති දෙයක්, නිරුද්ධ වෙච්ච දෙයක් දැන් මේ හිතට සිහි වෙනවා කියන්නේ. ඒක හොඳට හිතට ඔප්පු කරලා දෙන්න. අතීතයේ ඔබට සිහි කරන්න බැරි කමක් නැහැ. සිහි කරාට වැරද්දකුත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපි නැති අතීතේ ඇති බවට ගන්න. අන්න ඒ නිසා තමයි අපිට කෙලෙස්සේ. දැන් රහතන් වහන්සේලා, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අතීතයේ සිහි කර කර කටයුතු කරනවා, බණ කියනවා, ධර්ම දේශනා කරනවා, එදිනදා තමන්ගේ පැවිදි ජීවිතේ කටයුතු කරගන්නවා. හැබැයි කවදාවත් මේ නිරුද්ධ වෙච්ච අතීතයේ තියනවා කියලා ගන්නේ නැහැ. ඒ නිසා දැන් අපිට අතීතයේ දෙයක් සිහි වෙලා දුකක් වෙනකොට ඔබ හිතන්න තියෙන දෙයකට දුක් විඳිනව නම් කමන්නේ නැති දෙයක් ඇති බවට අරගෙන හිතින් නේද මම මේ දුක හදන්නේ, රාග දේශමෝ හදන්නේ මේ නැති දෙයකට නේද කියලා ඔබේ හිතට පෙන්නලා දෙන්න. පෙන්නලා දීලා ඒ සිතුවිල්ල අයින් කරලා දාන්න. අන්න ඒ විදිහට පින්වතුනි රෑ දවල් දෙකේ එන මේ සිතුවිලි කන්දරාව දිහා ඔබ හොඳට සමාධිමත් හිතින් බලාගෙන හිටියොත් තේරෙයි පින්වතුනි සිතුවිලි ටිකක් ඉපදෙමින් බිඳෙමින් නැති වෙලා යනවා මිසක් වෙන කිසි දෙයක් නැහැ කියන එක. අනේක අපිට තේරෙන්නේ මේ චිත්තානුපස්සනාව සිත අනුව සිහිය පිටවා ගන්න කෙනාට. ඒ විදිහට සිත පිළිබඳවත් අපි හොඳට තේරුම් ගත්තොත් මේ සිතින් හදලා හදලා මවලා මවලා දෙන දේවල් වලට අපි මුලා වෙන්නේ නැතුව එතන එතන ඒකේ ඇතිවීම නැතිවීම බලන්න. දැන් උදාහරණයක් වශයෙන් ඔබ හිතන්න, දැන් ඔබ උදේ 7ට 7:30ට මෙතෙන්ට පැමිණියයි. මෙතෙන්ට පැමිණිලා දැන් මේ අවස්ථාව ගැන හිතන්න. දැන් මේ ඔබට ඇහෙන මේ සිද්ධිය විතරයි පවතින්නේ ඇත්තටම. දැන් මෙච්චර වෙලා මෙතෙන්ට එනකම් ඔබ කරපු දේවල්, කියපු දේවල්, ඇහැට පෙනිච්ච දේවල්, ඔබ සිතින් කයින් වචින් කරපු සියලු දේවල් කොහොද? සියල්ල නිරුද්ධ වෙලා. ඒ කිසි දෙයක් නැවත අපිට ඉන්නේ නැහැ. ඒ හැම දෙයක්ම ඉවරයි. මේ ටිකක් තව ටිකක් වෙලා යනකොට නිරුද්ධ වෙලා යනවා. අපි පාදයක් ඔසවනකොට, ඔසවලා ඉදිරියට යවනකොට එසවීම සඳහා එතන යම් රූප ධර්ම ටිකක් තිබුණා. එසවීම සඳහා යම් චේතනාවක් හිතක් උපද්දවා ගත්තා නම් පාදේ ඉදිරියට යවනකොට ඔසවන රූප ධර්මයක් ඒ වේදනාවත් ඒ හිතත් සියල්ලම නිරුද්ධ වෙලා තමයි පාදේ ඉදිරියට යන්නේ. මේ විදිහට පින්වතුනි ඇත්ත යථාර්ථයම අන්න ඕක අපි මතු කරගත්තේ නැත්නම් පින්වතුනි නැති දෙයක් අපිට ඇති දේවල් හැටියට පෙන්වලා පින්වතුනි පුදුමාකාර විදිහට අපේ හිත කෙලසලා දාන බලන්න. අපි මම අර ඊයේ හවසක් කිව්වේ සමහර විට අපිට කවුරු හරි කෙලස් සහිතව කියපු එක, කියපු වචනය, එහෙම නැත්නම් අපිට කරපු මොනව හරි දෙයක් කෙලස් සහිත දෙයක්. දැන් මේක එතනින් පස්සේ නුද්දයි. නමුත් සතිය නැති කෙනා බලන්න මේ වචනේ හිතින් අල්ලාගෙන මෙනෙහි කර කර අන්තිමේට කඩු කිනිසි දඳු මුගුරු තාතෝ කියා ගන්න තැනටපත් වෙලා ජීවිත විනාශ කරන තැනට යන. මොකද්ද බලනකොට එතනම නැති වෙලා ගියපු වචනයක් අල්ලාගෙන තමයි මෙහෙම කරන්නේ. දැන් හොඳට බලන්න අම්මා තාත්තා පවා ඝාතනය කරන තැනකට මේ පත් කරනවා සමහර විට මේ හටගෙන නිරුද්ධ වෙලා යන වචනයකට. ඒ නිසා පින්වතුනි සිහිය නුවණ නැති කෙනා මේ වචනය අල්ලාගෙන සත්පුද්ගල භාවයෙන් අල්ලාගෙන අතික ද්වේෂය ඇති කරගෙන පංචානන්තරිය පාප කර්ම පවා කරනවා. අන්තිමේට බලනකොට කිසිම වැඩකට නැති සිතුවිලි මාත්‍රයකට නේද මේ කෙලෙස් ඇති කරගෙන ඉන්නේ. තමන්ටම ලැජ්ජාව තියෙනවා. ඒ නිසා පින්වතුනි මෙන්න මේ සිහිය මතු කරගන්න කොහොමයි. බුද්ධ ශාසනයේ පින්වතුනි අපි බෞද්ධයෝ වෙලා ඉපදිලා මේ හිත අපි හදාගත්තේ නැත්තම් මේ හිතට ඔහි වල්හරකෙක් කුළුහරකෙක් වගේ දුවන්න ඉඩ දීලා දුක්ඛන අරමුණේ දුක් වේවි, ඇලෙන අරමුණේ ඇලෙමින් මේ හිත ඔහි අපි වල් බැල මෙහෙවර කරුවෙක් වගේ මේ හිතට වහල් වෙලා පින්වතුනි අපි මේ බෞද්ධයෝ වෙලා ඉඳීමේ තේරුමක් නැහැ. අපි මේ සිවුරු දරාගෙන ඉඳීමේ තේරුමක් නැහැ. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනය අපිට ලැබුණේ මේ හිත හදාගන්න. මේ හිතට ඕනේ විදිහට දුවන්න නොදී මේ හිත අපේ වශයෙන් තියාගන්න. අන්න එදාට මරණාසන්න මොහොතේදී එයාට මොන විතරකයක් ආවා, එයාට දිවි කෙලවර කොට ඇති වේදනාවක් ආවත් එයා දන්නවා මේ වේදනාවත් මෙතන නැති වෙලා යනවා, මේ රූපයත් මෙතන නැති වෙලා යනවා, මේ එකක්වත් අල්ලගන්න තියෙන දේවල් නෙවෙයි. බාහිර දරුමුණ බොරෝ ගෙවල් දොරවල් කියලා අල්ලගන්න දෙයක්වත් නෑ, මේ කයේ අල්ලගන්න දෙයක්වත් නෑ, මේ ඔක්කොම දිරලා පස් වෙලා නැති වෙලා යන දේවල් කියලා අන්න යාට මරණාසන්න මොහොතේ සිහිය එනවා. සිහිය ඇවිල්ලා සියල්ල අත්හැරලා දානවා. ඉතින් එදෙනට ඔබේ හිතපත් කරගන්න නම් අද ඔබ අල්ලගෙන ඉන්න දේවල් ටික ටික අත්හරින්න පුරුදු කරන්න ඕන. නයිස් ක්‍රම් පුරුදු කරන්න. බලන්න සිහික රසේල බ්‍රාහ්මණය පිළිබඳව. මේ සේල බ්‍රාහ්මණය අතහැරපු අතහැරින්නේ. අන්නේ නිසා පින්වතුනි අපි අන්න ඒ විදිහට මේ රස්සා කරාට හම්බ කරනවා, අපි දරුව හදනවා. නමුත් හැබැයි මේ ඔක්කෝම තාව කාලික දේවල් අතහැරල යන දේවල් කියලා දැනගෙනයි අපි කරන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි අන්න ඒ විදිහට මේ විදිහට සිහියෙන් යුක්තව වාසය කරනවා. හිතට අතීතයට යන්න නොදී අනාගතයට යන්න නොදී වර්තමානික හිත තියාගන්න පුහුණු වෙනවා. මේක පින්වතුනි අපිට බෑ. නමුත් බැරි හින්දා තමයි බුදුරජාණන් වහන්සේ මේ සඳහා පුහුණු වෙන්න කියලා කිව්වේ. මේකේ පුරුදු කරන්න, හිත පුරුදු කරන්න. කෙලෙසයක් එනකොට, අකුසලයක් එනකොට එයි මේ කෙලෙසේ ආවේ කියලා හොයලා බලන්න. අනේ බලනකොට මේ වැඩකට නැති එක්කෝ શબ્දයක් අල්ලගෙන, වැඩකට නැති රූපයකට අපි මුලා වෙලා නේද මේ කෙලෙසේ ඇවිල්ලා තියෙන්නේ කියලා. බාහිර ලෝකයා මොන විදියට හිතුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි අපේ හිත ආරක්ෂා කරගන්න, අපේ හිත රැකගන්න ඕන. නිතර මේ හිතට රැකවල් දෙන්න ඕන. අන්න ඒ සඳහා තමයි සිහිය හොඳට පුරුදු කරන්නේ. එනිසා මුලින්ම ඔබට සිහිය පුරුදු කරන්න තියෙන්නේ ගැඹුරු තැනකින් නෙවෙයි. හැමදාම මම කියුවේ එදිනෙදා කරන කටයුතු වලට සිහියෙන් කරන්න පුරුදු වෙන්න. කෝක තමයි පටන් ගන්නේ. ඒ විදිහට ටික ටික පුරුදු වෙලා මේ කයේ වේදනාවේ හිතේ යථාර්ථයේ දකින්න තැනට දක්වා ඔබේ මනස ගේන්න ඕන. අන්න ඒ නිසා මේ සිහිය මතු කරගන්න තවත් වටිනා කරුණු හතරක් පිළිබඳව සතිපට්ඨා මේ පටිසම්භිදා මග්ගේ ඉන්ද්‍රිය කතාවල පෙන්වලා තියෙනවා. එකක් තමයි මේ සිහිය දිනු කරගන්න ක්‍රම පිළිබඳව සාමාන්‍ය විදිහට අට කතාවල පෙන්වන මුලා සිහිය තියා අයින් කරන්න. විසුරුණු හරියට අර වඳුරන් රිලවුන් වගේ ඔහේ කලබලේ එහාට මෙහාට මුලා වෙලා දුවන මේ පුද්ගලයා අසුරු කරන එක සම්පූර්ණ වලකින්නකි. එළඹ සිටි සිහිය ඇති පුද්ගලයන් අසුරු කරන්න, සේවනය කරන්න කියලා කියනවා. සතියේ ආනිසංස වැදගත්කම නිතර නිතර සිහි කරන්න කියලා කියනවා. ඊට අමතරව තව වටිනා කරුණු හතරක් පෙන්නනවා මේ පටිසම්භිදාම. එකක් නමයි උපට්ඨානත්තාය ආවජ්ජන සමුදයෝ සති ඉන්ද්‍රියස්ස සමුදයෝ කිය. සිහියෙන් ඉන්දෝනෙම, සිහියෙන් මම කොහොමරි ඉන්දෝනේ කියලා නිතර නිතර මේ හිත අර කියපු අරමුණට යොමු කරන බව. එදිනෙදා කටයුතු කරනකොට ඒ සිහියෙන් කරන්න හිත ඒ අරමුණට යොමු කරන බව. උපට්ඨානත්තාය ආවජ්ජන සමුදය. හිතින් ආවර්ජනය කර කර, ආවර්ජනය කර කර සිහිය පිහිටුව පිහිටුව කර. ඊට පස්සේ උපට්ඨානත්තාය ඡන්දස්ස සමුදයෝ සති ඉන්ද්‍රියස්ස සමුදේ. මම කොහොමරි සිහියෙන් ඉන්න ඕනේ කියන ආසාව, කැමැත්ත, අන්නේ කැමැත්ත ඇති කරගන්න. ඒ සඳහා ඡන්දයක්, කැමැත්තක් ඇති කරගත්තාම පින්වතුනි ඒ තුල හිත පවතිනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ සියලු දේවල් දැන් ඔබ කරන රැකියාව, ඒ වගේම තව නොයේක් දේවල් තියෙනවා නම් මේ හැම දෙයක්ම ඡන්දය මත පදනම් වෙලා තියෙන දේවල්. ඒ නිසා මේකට තමන් ලොකු කැමැත්තක්. මම කොහොම හරි සිහිය දියුණු කරගන්නවා, සිහිය මතු කරගන්නවා. මේ හොයේ මුලා වෙලා යන දේ නතර කරගෙන සිහියෙන් කටයුතු කරන්න කොහොම හරි පුරුදු වෙනවා කියලා කැමැත්ත, ඡන්දේ, ආසාව ඇති කරගන්න කියලා. එතකොට මේ සතිය මතු කරගන්න ලේසිය කියනවා. ඊට පස්සේ උපට්ඨානත්තාය මානසිකාර සමුදය. හැම වෙලාවෙම හිතින් සිහියෙන් ඉන්න ඕනේ. මං සිහියෙන්ද ඉන්නේ? දැන් මේ වැඩක් කරන්න ඉස්සලා මේ ටික මං සිහියෙන් කරන්න ඕනේ. පුරුද්දට කරන්න දෙන්න හොඳ නැහැ. නාන වෙලාවට, කෑම කන වෙලාවට, රැකියාවට යන වෙලාව, ගෙදරදුරේ වැඩක් කරන වෙලාව, වැඩක් කරන්න ඉස්සලා හිතට මානසිකාරයෙන් දෙනවා මේ ටික මං සිහියෙන් කරන්න ඕනේ, නැත්නම් වැඩක් නැහැ කියලා. අන්න ඒ විදිහට පින්නතුර ඔබ බලන්න. එතකොට ඔබ ගිහි කටයුතු කරලා, රස්සාවක් කරලා, හරිහම්බුකරණේවත් කරලා, හැබැයි භාවනාවක් කරලා. මොකද මේ හැම එකක්ම ඔබට කමටහන් වෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි මේ ගිහි ජීවිතය තුළ එක තැනක ඉඳගෙන පැයක් දෙකක් භාවනාවකට කාලයක් වෙන් කරනවා කියන එක අමාරු දෙයක්. ඒකට බොහොම අමාරු. ඉතින් නමුත් ඒ නිසා අපි පුරුදු වුණොත් එදිනෙදා කටයුතු සිහියෙන් කරන්න ඒ හැම එකක්ම පින්වතුනි කමටහන්. ඇයි සිහියෙන් ඉන්න කෙනාට ඒ තුල රාගයක්, ද්වේෂයක්, තරහාවක්, අකුසලයක් එනවනම් ඒක පේනවා, දකිනවා. ඒ සිහියෙන් ඉන්න නිසා. අන්න ඒ විදිහට මේ උපට් සිහියෙන් ඉන්න ඕනේ කියලා නිතර නිතර මෙනෙහි කර කර මානසිකාරයෙන් හිතට දෙන්න. අන්න එතකොටත් මේ සිහිය දියුණු කරගන්න පුළුවන්. ඊට අමතරව කලින් කලෙස සතිඉන්ද්‍රියස්ස ඒකත්තු උපට්ඨාන සතිඉන්ද්‍රිය වශයෙන් සිහිය ඉන්න නිතර නිතර කලින් කල කමතහනක පුරුදු කර සක්මනේ හිත පවත්තමි, ඒ ඉරියව්වට හිත පවත්තමි, සිහියටම හිත යොමු කරගෙන පැය භාගයක් පැයක් විතර කටයුතු කර. එහෙම නැත්නම් පරියන්ති වාඩි වෙලා පැයක් පැය භාගයක් විතර සිහියෙන්ම බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභය ආදී කර්මස්ථානයක් අපි පුරුදු කරමු. ඉතින් මෙන්න මේ විදිහට සති ඉන්ද්‍රියම යොමු කරගෙන යම් කෙනෙක් කර්මස්ථානයක් වඩනවා නම් එතකොටත් මේ සිහිය තිබුණා. අන්න ඒ විදිහට පින්වතුනි මං මේ දේවල් කියන්නේ සමහර විට මේ දේවල් කරන්න බැරි නොගැලපෙන අය ඇති. නමුත් පින්වතුනි අපි කැමැත්ත ඇති කරගන්න මේ සම්බුද්ධ ශාසනයක පමණයි මේ දේවල් ලබා ගන්න පුළුවන්. බුදු කෙනෙක් මේ බුද්ධ ශාසනයේ විතරයි අපිට මේ සිහිය පිළිබඳව මතු කරගන්න පුළුවන් නිවැරදි දර්ශනය පෙන්වලා තියෙනවා. මේ අවිද්‍යා අන්ධකාරය නැති කරගන්න පුළුවන් හැටි පෙන්නලා තියෙනවා. අන්න ඒ නිසා මේ ලෝකෝත්තර මාර්ගයේ අනුවගියු සිහියම අපි ඒ සඳහාම කැමැත්ත යොමු කරන්න. ඒකම මතු කරගන්න උත්සාහවත් කරවන්න ඕන නිසායි මම මේ අමාරු ගැඹුරු දේවල් පවා කියන්නේ. ලෞකික මේ කියන කාලීන ධර්ම දේශනා කියනවා මේ විගම පහල ඇති. නමුත් ඒව අපිට අබුද්ධෝපාදකාරවලක් කරගන්න පුළුවන්. ඒ නිසා අපි මේ සීල සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මය අපි පුරුදු කරන ගමන් මේ හිත හදාගන්න සතිය දියුණු කරගන්න ඡන්දයේ කැමැත්ත උත්සාහය ඇති කරගෙන අවශ්‍ය උවමනාව කැප කිරීම විතරයි. ඉතින් ඒ නිසා මේ හිත දෙන්නේ නැහැ, මේකට ඉඩ දෙන්නේ නැහැ. නමුත් මේ තමයි අපේ හතුර. හැමදාම මේ කුසලයකට යනකොට ඒක බෑ කියලා කම්මැලි කරලා ඇදලා මේ තමයි අපේ පරමහතුර. අන්න ඒක තේරුම් අරගෙන අමාරුවෙන් හරි සිහිය දියුණු කරගන්න උත්සාහවත් වෙන්න තියෙනවා. ඇයි අතීතයේ අය මේ රජකම් අත්හැරලා ආවේ? ඇයි අතීතයේ අය සිටු අත්හැරලා මේ දරුවෝ මොනගුරු ගෙවල් දොරවල් අත්හැරලා මේ සාසනයට ආවේ? සංසාරේ අති දීර්ඝ කාලෙකින් ලැබෙන මේ ලාභයක් ලැබුණේ සසර මේවමයි නේද අපි කර කර හිටියේ? ඇතැම් රහතන් වහන්සේලා සක්මන් කරන කකුල් පැලිල ලේ යන ඒත් වීරිය කරන සමහර ස්වාමීන් වහන්සේලා ඇඳ පැත්තකින් ගලවලා බිච්චට හේතු කරලා තුන් ඉරියව්වකින් වාසය කරන. එයි මේ අමාරුවෙන් හරි මේ දුක ගෙවා ගන්න, මේ මෝඩකම අයින් කරගන්න, මේ මුලා බව නැති කරගන්න. ඒ විදිහට සමහර අය කකුල් බිඳගෙන සමහර අය රෑදවල් දෙකේ වීරිය කරා. ඉතින් ඒ නිසා අපි මේ හිතට ඔහේ අයාලේ යන්න දෙන්නේ නැතුව ටික ටික හරි උත්සාහවත් වෙන්න. ඉතින් මෙන්න මේක තමයි සිහිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් සම්පජාන කියලා කියන්නේ මෙතන නුවණින් යුක්තව වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වෙන. කතංච භික්ඛවේ සම්පජානකාරෝ හෝති කියලා නුවණින් යුක්තව වාසය කරනවා. අතන සිහිය පෙන්නලා නුවණ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මම මේ සිහිය කියන කාරණාවට මේකත් ඇතුළත් කරලා කිව්වේ. ඒ දිනදා හැම කටයුත්තක් කරනකොටම අවදිමත් භවින් කරන්න කියන්නේ. මේ සම්පජානේ කොටස් හතරකට පෙන්නනවා මේ අට කතාවල. සාප්ත සම්පජාන්නේ, සප්පාය සම්පජාන්නේ, ගෝචර සම්පජාන්නේ, අසම්මෝහ සම්පජාන්නේ. සාත්‍ය සම්පජන්නේ කියලා කියන්නේ යමක් අපි කරන්න හිතනකොට කරන්න යනකොට ඒක අර්ථවත් දෙයක්ද අර්ථවත් නැති දෙයක්ද කියලා හොඳට හිතලා බලන්න කියලා. හිතලා බලලා ඒක කරන්න කියලා. ඒකට කියනවා සාත්‍ය සම්පජන්නේ කියලා. සප්පාය සම්පජන්නේ කියන එක කියනවා කරන්න ඕනේ දේ නම් අර්ථවත් දෙයක්. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ මේ වෙලාවේ අහවල් තැනට එහෙම නැත්නම් මේ වෙලාවේ අපි ආවල් චෛත්‍ය වන්දනා කරන්න ගියොත් මේ වෙලාවේ ටිකක් කම්මැලි චෛත්‍ය වන්දනා බෝධිය වන්දනා කරන්න ගියොත් නම් හොඳයි කියලා ඔන්න අදහස. ආ ඒක හොඳයි. හැබැයි සප්පායද කියලා බලන්න. ආ මේ වෙලාවේ ගියොත් නම් අද අහවල් දවසේ මේ දවසේ සෙනඟ පිරිලා ලං වෙන්නවත් පුළුවන් කමක් නැහැ. මෙතන කෑකෝ ගහගෙන පීකර දාන සද්ද බද්ද තියෙන වෙලාවක්. අන්න සප්පාය නෑ එතන. එහෙම නැත්නම් අපි අපි කියමුකෝ එදිනදා ජීවිතේ ඔබට මගුල් ගෙදර යන්න මේක යන්නම වෙනවා. මේ වෙලාවේ ගියොත් නම් මෙතන කන බොන වෙලාව බේබද්දු එකතු වෙලා සද්ද දාගෙන සින්දු කියාගෙන ඉන්න වෙලාව මේ වෙලාවේ යන්න හොඳ නැහැ. මං කල් තියා යනවා. එහෙම නැත්නම් රෑ වෙලා යනවා. අන්න ඒක තමයි කියන්නේ සප්පාය සංකල්පය. තමන්ට මේක සප්පායද නැද්ද කියලා බලන්න. ඊට පස්සේ ගෝචර සංකල්පය. ගෝචරය කියලා කියන්නේ හැම වෙලාවෙම කොතෙන්ද ගියත් මොනවා කරත් යාගේද මේ ඉන්න කියලා. ඒ කියන්නේ සිහියෙන් සතියෙන් යුක්තව ඉන්න කියලා කියන්නේ. එහෙම නැති වෙච්ච ගමන් අපේ හිත තණ්හා දිට්ඨිමාන වලට යනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඔබගේ පියාගේ සතු ඉඩම මොකද්ද? සතර සතිපට්ඨානයි. ඒ නිසා මහණෙනි හැම වෙලාවෙම මෙන්න මේ පියාගේ ඉඩමේ තුල ඉන්න. ඔබේ ගෝචරය ඕක. ඔතනින් එහාට යන්න එපා. ඉතින් මේක පිළිබඳව ලස්සන උපමා කතා ප්‍රවෘත්තිත් එක්ක මේ සතිපට්ඨානෙ තියෙනවා. නමුත් මේ වෙලාවේ කාල වේලාව නෙවෙයි. ඊට පස්සේ අසම්මෝහ සම්පජාන්නේ. අසම්මෝහ සම්පජාන්නේ කියලා කියන්නේ ඒ ආයතන 6 පරිහරණය කරනකොට ඇහැ කන නාසය දිව ශරීරේ ඒ වගේම අපිට පේන රූප ශබ්ද ගන්ධ රස ආදී මේ දේවල් පරිහරණය කරනකොට හැම වෙලාවෙම ඒකට සත්‍ය පුද්ගල භාවයෙන් ගන්නෙ නැතුව පුළුවන් තරම් ඒකේ ඇත්ත දකින්න උත්සාහවත් වෙන්න වැරවිීරිය කරන්න. ඒකත් නෝවන. මේ අසම්මෝහ සම්පජන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. ඉතින් මෙන්න මේ විදිහට සිහියෙන් යුක්තව හා සම්පජානයෙන් යුක්තව මේ සම්පජානයට පෙන්නනවා හැම දෙයක්ම අපි වටපිට බලන තැන ඉඳන් ඉඳගෙන හිටගෙන නැගිටින අවස්ථාවල් කන බොන වෙලාවල් ඇඳුම් පැළඳුම් වලින අවස්ථාවන් මැසිකිලි කැසිකිලි යන අවස්ථාවන් පවා හැම එකක්ම නුවණින් යුක්තව කරන්ද ඒ තුන කෙලස් ඇති වෙන්න නොදී මෙන්න මේ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් මේක අමාරු හින්දම තමයි පින්වතුනි සංසාරේ අපි දීර්ඝ කාලයක් අපි මේ විදියට ආවේ. නමුත් අමාරු කියලා නෑ. ටික ටික පුරුදු වෙවි පුහුණුනොත් පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණා ටික අය වැඩි තව කරුණු ටිකක් තියෙනවා. නමුත් මේ වෙලාවේ මේ තාලෙත් ගෙනල්ලා තියෙන නිසා ඒ සඳහා අපි පසුව සාකච්ඡාවට හරි යොදාගමු. ඉතින් ඒ නිසා සමහර විට මේ දේශනාව ඇහුනට මේක සමහර කෙනෙකුට මේක ටිකක් අතෘප්තිමත් වෙන්නත් පුළුවන්. නමුත් පින්වතුනි මම හැම වෙලාවෙම උත්සාහවත් කරන්නේ මේ ලෝතුරා බුද්ධ ශාසනයේක ලබාගත යුතු ඉහළම ඵලය කරා මේ හැම දෙනාගේ හිත අරයි. ඉතින් ඒ නිසා අපිට යමක් අමාරු නම් අමාරු වෙන්නේ අපේ කෙලෙස් නිසා. දැන් ඔබ භාවනාවකට වාඩි වුණාම මෛත්‍රී භාවනාවට බුදු ගුණ භාවනාවට වාඩි වුණොත් අපිට හිතෙන්නේ භාවනාව අමාරුයි කියලා. නෑ, ඇත්තටම භාවනාව නෙවෙයි අමාරු. ඒ භාවනාවට ප්‍රතිපක්ෂ කෙලෙස් ගොඩාක් වැඩි. අන්න ඒකයි කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ කමතහන් දුන්නෙම ඇතුළත පිරීලා තැම්පත් වෙලා තියෙන මේ කෙලස් ටික සුද්ධ කරලා ගන්න. ඉතින් මොන තරම් නිදාණයක්ද මේ පින්වදින් පෙන්නේ. යමක් නිසා අපි තිරසං අපායට වැටෙන්න තියෙනවා. ඒ දේ අපිට පේන්නේ නැත්තම් ඒ නොපෙනෙන දේ මතු කරලා දෙන්න අපිට කමටහනක් වෙනවා. ඒකවල පින්වදින් මේ කමටහනට මිලක් තීරණය කරන්න පුළුවන්ද? බෑ, ඒක නම් මිලක්. ඇයි ඒ? මේ භෞතික කිසිම දෙයකින් පොළුවන් කමක් නැහැ අපි සතර පායෙන් කරවා. නමුත් පින්වතුනි මේ කියන කර්මස්ථානයේ පුළුවන්කම තියෙනවා අපි වපායෙන් කරවන්න. කර්මක්ෂය කරන්න පුළුවන් කමක් තියෙනවා. එනිසා හොඳට මතක තියාගන්න පින්වතුනි, අපි භාවනාවක හිත තියාගත්තාම ඒ භාවනාවේ හිත හිටින්නේ නැතුව අපේ හිත එක එක දේවල් කරා දුවනවනේ. මේ දුවන හැම අරමුණක් බලන්න, ඔය හැම අරමුණකම තියෙන රාග දේශ මොහ, ඔය හැම අරමුණකම තියෙන අකුසලේ කර්මයේ සකස් වෙලා තියෙන. ඔය එකක් මරණාසන්න මොහොතේ හිටපු ගමන් අපි අකුසලේ වෙන අපායට ඇදලා දානවා. එහෙම දේවල් තමයි සිහිය වී එන්නේ. කුසලය ඉබේ සිහිය වී එන්නේ නැහැ. ඒක අපි සිහි කර කර ගන්න ඕන එකක්. එනිසා අකුසලේ ඉබේ සිහිය වී එන්නේ. එනිසා පින්වතුනි මේ කමඨහනක හිත තියාගත්තහම කොච්චර හිත තියාගත්තත් අපේ හිත අතීතේ අනාගතයට පයින්නවා කියන්නේ පින්වතුනි. ඒ අපි තුළ ඇතුළත තියෙන උපාදාන වෙච්චි තණ්හාවසෙන් ගත්තු දේවල්. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? අර මඩවලක් ඉහිනවා වගේ කමඨහනට හිත තියාගෙන හිතේ හිතේ උපදින උපදින අරමුණු හොඳට අල්ලගෙන මේ වගේ ආදීනෝ බල බල ඒ වගේ හිත නිදහස් කරගන්න. මේ විදිහට ටික ටික මේ හිතේ අකුසල ධර්මයන් ගෙවි ගෙවි යනකොට පින්වත්නි, අන්න ඊට පස්සේ යාගේ හිත කැමති අරමුණේ තියනවා. පැයක් දෙකක් ගෙවිලා යනවා යාට තේරෙන්නේ නැහැ. හැබැයි අර කමටහනම තමයි. නමුත් දැන් කෙලස් ටික සංසිඳිලා. ඒ නිසා භාවනාව බොහොම පහසුයි. පින්වතුනි මේ නීවරණ චිත්තේ යම් දවසක ගෙවුනොත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මණ්ඩපීය මිදම් පිටේ බ්‍රහ්මචර්ය. මේ භාවනාව මිහිරි මීපැණි වගේ කියලා. මේ නිරාමිස සතුට කියන එක පුදුමාකාර සැපක්. ඒක කවදා හරි කෙනෙක් අත්විඳොත් තමයි පින්වතුනි මේකේ තියෙන සාන්ත බව තේරෙන්නේ. ඉතින් අන්න ඒ නිසා හැමෝම මේ කමටහනක හිත පුරුදු කරන්න කියන්නේ යන්නේ ඒකයි. ඇයි ඒ? අපි තුල නොදන්නාකම නිසා තැම්පත් වෙලා තියෙන සියලු කෙලෙස් මතුවෙවි එනවා. එන අරමුණු අල්ලගෙන ඒකේ රැඳිලා තියෙන කෙලෙස්ෙන් හිත සුද්ධ කර කර වර්තමානයට හිත ගන්න. දැන් අතීතයේ සිහි කරපු කරපු කියපු දේවල් සිහිවෙවි එනවා. දැන් මේ නැති දෙයක් ඇති බවට ආව වෙනවා. ඒ නිසා තියෙන්නේ මේ වර්තමානයේ දැනෙන දේ විතරයි. අන්න ඒ නිසා පින්වතුනි අපි කමඨහනක හිත තියාගන්න. බුද්ධ අනුස්සතිය මෛත්‍රිය වෙන්න පුළුවන්, ආනාපාන සතිය වෙන්න පුළුවන්, අසුභ කර්මස්ථානේ වෙන්න පුළුවන්. මේකේ අපි හිත තියාන උත්සාහවත් වෙනකොට අන්න හිත ස්වභාවය හොඳට තේරෙනවා. තමන්ගේ හිත ඉතින් අසතිය මතු වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි හොඳට මතක තියාගන්න, ඔබට විනාඩි දෙකක් විනාඩි පහක් හිත එක අරමුණක තියාගන්න බැරි නම් පින්වතුනි වැඩක් නැහැ අපි බෞද්ධයෝ වෙලා. අන්න ඒක හොඳට මතක තියාගන්න. මොකද මේ හිත නැති වුණොත් අපි කොච්චරම අය සසරටමයි ඇදලා දාන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි අන්න ඒවා නිතර නිතර සිහිකරන්න, සිහි කරලා සංවේගය ඇති කරගෙන මේ කොහොමද මේ සතිය දියුණු කරගන්නේ? ඒ සඳහා අවශ්‍ය උපදෙස් තව අපි දවල් කාලෙත් පුළුවන් වුණොත් ඒ සඳහා සාකච්ඡා වශයෙන් කතා කරමු මේ සතිය පිළිබඳව. ඒ නිසා මේ බුද්ධ ශාසනයක් ලැබුණු වෙලාවේ, සත්පුරුෂෝ කල්යාණ මිත්‍රෝ ලැබුණ වෙලාවේ වැරවිීරිය වඩන්න, උත්සාහ වඩන්න, පස්සේ පසුතැවිලි වෙන්න හිතේ තියාගන්න එපා. අනේ මට හිත දියුණු කරගන්න බැරුණා, භාවනාවක් කරගන්න බැරුණා කියලා හිත තියාගන්න එපා පසුතැවිලි. ඉතින් හැම දිනාටම මේ උතුම් ධර්ම අවවාදය තුළින් තමන්ගේ කෙලෙස් දුරු කරගෙන, බොජ්ජංග ධර්මයන් දියුණු කරගෙන, සිහිය මතු කරගෙන හැමදාම සංසාර දුකින් නිදහස්ව ලබන සාන්ත සුඛ නිවනින් සැනසීමටම මේ උතුම් ධර්ම දානමය පින්කම පාරමිතාවක් වේවා.